ආගමන කාලයේ සතරවන ඉරුදිනට නිමිත සවිශේෂ පාඨයට අපි සවන් දෙමු. සවිශේෂක ලුක්මන් විසින් මෙල ලද දේව වාක්‍ය මෙසේය. දින ගණනකට පසු මරියතුමිය නැගිට ජුදා කඳුකරෙහි නුවරකට යුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇතුව කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහා හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දීය. ඔබ කුස දරු ඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සමන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය? ස්වාමින් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටු වන්නේමයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. දේව වාක්‍ය එසේය. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි ආගමන කාලයේ සතරවන ඉරුදිනටයි සහභාගි වන්නේ. ආගමන කාලයේ අවසාන ඉරුදින අපි යළිත් මතක් කර ගන්නවා ආගමන කාලය කොටස් දෙකකින් සමන්විතයි කියලා. ආගමන කාලයේ පළවන ඉරිදා ඉඳලා දෙසැම්බර් 16 දක්වා කාල පරිච්ඡේදය අපට මතක් කරනවා උන්වහන්සේගේ දෙවන පැමිණීම මහිමාන්විත ආගමනය coming in majesty පිළිබඳව. ආගමන කාලයේ දෙවන කොටස එනම් දෙසැම්බර් 17 ඉඳලා 24 වෙනිදා දක්වා කොටස අපව සූදානම් කරන්නේ උන්වහන්සේගේ ඓතිහාසික පැමිණීම හෙවත් නත්තල සමරන්න සමීප සූදානමක් ඇති කරගන්නයි. ඒ අනුව මෙම හතරවන ඉරුදින අයත් වන්නේ ආගමන කාලයේ දෙවන කොටසටයි. නත්තල සඳහා සමීප සූදානමක් ඇතුළාන්ත අභ්‍යන්තර අධ්‍යාත්මික ඇති කරගන්නටයි අද සුපුවත අපට කතා කරන්නේ. ඒ සඳහා අද සුපුවතේ සුභවදනේ මාතෘකාව ප්‍රධාන චරිතය හැටියට අපට ඉදිරිපත් කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි, දේව මෑණියන්වයි. Mary is the Advent personality par excellence. දේව මෑණියෝ සුවිශේෂ ලෙස විශිෂ්ටම වූ ආගමන චරිතයයි. She personifies all the waiting, the longing, the hoping of the people of Israel. Mulu mahat Israel janatava gema kaalantarayak disse yuga gananak disse tibunu balaporottuwa noivasil vanta balasitima deva menyo jeeva ganwanawa pudgala ropanaya karanawa. Enisa අදට නියමිත පළවන කියවීමෙන් හත්වන සියවසේ ජීවත් වුණු මීකා දිවස ප්‍රසාදිතුමා අනාගතය ප්‍රකාශ කරලා කියනවා ස්වාමින් වහන්සේ උපදින තැන මේ අල්ප වූ නගරය the little town of Bethlehem ගැන. ඒ වගේම ඉඟි කරනවා දේව මාතාවන්ට එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රීය දරුවකු බිහි කරන තෙක් සමිධානන් වහන්සේ සිය සෙනග සතුරන්ට පාවා දෙන සේක කියලා මීකා දිවස්පසායතුමා ප්‍රකාශ කරනවා. මුළු මහත් ශිෂ්ටාචාරයෙන් මානව ඉතිහාසයෙන් බලාපොරොත්තුව මෙසියස්තුමාව ජනිත කරවන්න දෙවි සමිධානන්ව දකින්න ගැලුම් කරුවාණන්ගේ විමුක්තියක් දකින්න හැකියාව ලැබුණේ දේව මාතාවෝ නිසයි. එනිසා එළිදරව පොතේ 21 පරිච්ඡේදයේ 3 වන වගන්තිය කියනවා පුන පුනා එච්චේ තබර්නාකුලුම් දේයිකුම් ඕමිනිබුස් කියලා. Behold, the dwelling of God is with men. Men, Devyan Bahansege Vasa Bhavanaya, Manushyan Samagaya Kiela. Taruvasya Kuse Dara Sitina, Gabbarva Sitina, Mariavan Pennum Karane, Sabavinma Agamane, Niyama Yatartayai. Waiting, watching, coming, hoping. Balabrutten Sitima, Pavinima, Balasitima, Noes Levantava, Punapuna, Balabrutuima. Enisa, Priyadra Sahodra, Sahodriani. We can say that Our Lady dominates Advent. Attatama Deva Matavo, Agamana Kalaya, Hasuruvana, Mehevana, Tanatti Hetiata, Apita Hanunva Dennata, Pirivan. අර සවිශේෂය දෙස හැරි බලනකොට අපි දකින්නේ දෙව මෑණියෝ තමන්ගේ ඥාති සුහිරිය එලිසබෙත්තුමිය බැහැ දැකීමට යාමේ පුවතයි. මට හිතෙනවා පැතිකඩ දෙකක් ඔස්සේ කරුණාමත් දෙකක් ඔස්සේ මේ සවිශේෂක භාවනාවට ඇතුළු වෙන්න. පළවෙන්න තමයි ඇයි දේව මෑණියෝ ඇත්තටම මෙතරම් දෙවියන්ට ප්‍රසන්න වුණේ ආශිර්වාද ලද්දීය භාග්‍යවන්තීයයි කියන ගෞරව නාමය ලැබුවේ ඇයි? අද සුපුවතේ තුන් වරක් එතුමියට කියනවා භාග්‍යවන්තී ආශිර්වාද ලද්දීය බ්ලෙස්ඩ් ඇයි? පිළිතුරක් අපිට හම්බ වෙනවා මේ කිරි සුවිශේෂයේ අවසාන පදය තුළ. එලිසබෙත්තුමිය කියනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේම යයි විශ්වාස කළ තරැත්ති භාග්‍යවන්තය කියලා. මේ සම්පූර්ණ නත්තල් කතාව තුළ අපි දකින්නේ දෙව මෑණියන් සතු වූ විශ්වාසය සහ කීකරු කමයි. එතුමිය තරම් දෙවි සමිධානන්ට විශ්වාසවන්ත වුණු දෙවි සමිධානන්ගේ සැලැස්මට කීකරු වුණු කෙනෙක් නැති තරම්. අද අපිට නත්තල මහා මංගල්‍යයක්. ඒත් එදා මේ සිදුවීම ඇත්තටම දිගහැරෙන මොහොතේ එදා ජුදා පසුබිම තුල මේක බාර ගන්න මේකට මුහුණ දෙන්න මේ අත්දැකීම ලබා ගැනීම අපි හිතන තරම් ලේසි වුණේ නැහැ. විවාහ වීමට පෙර ගැබ් ගැනීම ගැහැණියක ලබන්නට පුළුවන් ලොකෝ අවමානයක් නින්දාවක් අපහාසයක් වුණා. ගල්ගසා මරා දමන්න තරම්. එහෙත් දෙවියන් වහන්සේගේ සැලැස්ම කෙරෙහි අපමල් රේණුවක තරම්වත් සැකයක් දෙව මෑණියෝ ඇති කරගත්තේ නැහැ. නොසැලෙන විශ්වාසයක් තිරසාර ඇදහිල්ලක් අචල බලාපොරොත්තුවක් මේක තමයි දෙවන කියවීමෙන් හේබ්‍රෙව් ලිපියේ යලි රාව නගන්නේ මෙන්න මම ඇවිත් සිටිමි මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි. ලොක්තුමාගේ සුවිශේෂයේ පළවන පරිච්ඡේදයේ 38 වෙනි වගන්තිය අද සුවිශේෂය පටන් ගන්න 39 වගන්තියෙන් ඊට එක වගන්තියක් ඉස්සර වෙලා 38 වෙනි වගන්තියේ දෙව මෑණියෝ කියනවා බලන්න මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවා කියලා. අචල විශ්වාසයක් නැසෙල් වෙන සිතසාර මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි. හේබ්‍රෙව් ලිපිය කියන්නේ ඒකමයි. ප්‍රියදර සහෝදර සහෝදරියනි අප මතක තියාගන්නට ඕනේ දේව අම්මා සතුන්ම විශ්වාසය කීකරුකම මැණිකක් වගේ පෙට්ට ගමක දාලා වහලා ඔතලා ආරක්ෂා කරලා තියාගන්න ඈට ලැබුණේ නැහැ. නැවත නැවත මේ විශ්වාසවන්තකම හා කීකරුකම පරීක්ෂාවට භාජනය කරනු ලැබුවා. Her faith and obedience was tested over and over again. ඒක අපි දකින්නේ විශේෂයෙන්ම පාද නමස්කාර ගමන තුල, කල්වාරි ගමන තුල, කුරුසිය පාමුල, වික්ෂෝපයෙන් ගැලී පුතුගේ මුත්‍ර දේහය සිය ශ්‍රී උකුලේ හොවා ගත්සල ඇව පරීක්ෂා කරනු ලැබුවා. මේ පුතාගේ නිසල් දේහය, මෘත දේහය ඔතුමේගේ උකුලේ හොවාගෙන වික්ෂෝපයෙන් සන්තාපයෙන් කඳුළු සලන මොහොතේ එතුමේගේ විශ්වාසය, එතුමේගේ කීකරුකම පරීක්ෂාවට භාජනය කරනු ලැබුවා. නමුත් ඔතුමිය දෙවියන් මහසත් සැක කළේ නෑ, දමල ගහලා ගියේ නෑ, අපහාස මුකෙන් දෙවියන් වහන්සේට බැන වැඳුනේ නැහැ. එතුමිය කිව්වේ, මම දැන් සමිඳානන්ගේ දාසියයි, උන්වහන්සේ කියන්නේ මොකන්ද ඒක මම කරනවා, මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි, මගේ කැමැත්ත නෙමෙයි ඔබගේ කැමැත්ත. එතුමියගේ උදාරත්වයට හේතුවේ රහස තියෙන්නේ මෙතනයි. ප්‍රියදර සහෝදර සහෝදරියනි, එතුමිය භාග්‍යවන්ත වුණේ ඇත්තටම මේ නොසෙල්වෙන විශ්වාසය අවසානයේ දක්වා තිබුණු දේර කැමැත්තට දක්වපු කීකරුකම හේතු කොටගෙනයි. දේව මාතාවන්ගේ මෙම විශ්වාසය කීකරුකම මුදුන්පත් වෙන්නේ ස්වකීය පුත්‍රයාණන් කුරුසිය මත පියාණන් වෙත, පියාණන්ගේ සැලැස්ම වෙත දැක් වූ විශ්වාසය හා කීකරුකම තුලයි. The faith and obedience of Mary will be put to the test and will be seen on Calvary when Christ himself gives the example of perfect obedience to the Father. I come to do your will. මෙන්න මම ඔබගේ කැමැත්ත කරන්ට පැමිණ සිටිමි. දැන් අපගේ ජීවිත දෙස එබී බැලුවොත් ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි කොයි වගේද? අපිට ජීවිත අපේ ජීවිතය නරකට පෙරලන කොට, අපිට වරදින කොට, ලෙඩදු කරදර වලට අපි මුහුණ දෙන විට, අසරණ වන විට, ප්‍රශ්න වැලක පැටලෙන විට අපේ විශ්වාසය සැලවෙන්නේ නැද්ද? අපි වාසි පැත්තට හොයියා කියන්නේ නැද්ද? ගුරුන් නාසේලා කට්ටනි බලිතොවිල් කේන්ද්‍ර සාස්ත්‍ර පුරොන්දම් වෙලාවල් මෙකී නොකී හැම දෙයක් පස්සෙම හිස ලූලු අත අපි දුහන්නේ නැද්ද? එනිසා දේව මාතාවන්ගේ ආදර්ශය විශ්වාසයේ කීකරුකම අවසාන මොහොත දක්වා අපිට අභියෝගයක්, අපිට ආදර්ශයක්, අපිට ආරාධනාවක්. ඒ පළවෙනි කාරණාවයි මෙම සුපුවතේ දෙව මෑණියෝ එලිසබෙත්තුමියෝ බැහැදකින්ද යාමේ මෙම කතාවේ තවත් පැතිකඩක් තිබෙනවා. ඒ තමයි දේව මාතාවන් සිටිය තත්වය සහ ඒ තත්ත්වය තුළ දේව මාතාවන් දයාවේ හිතකින් දයාවන්ත ක්‍රියාවක් කරන්නට ඉදිරිපත් වීමේ ලකුණ දෙස බැලීම. දේව මෑණියෝ හිටිය තත්ත්වය ගැන හිතලා බලනකොට ගැබ්ගෙන සිටියේ සාමාන්‍යයෙන් ගත්තම ප්‍රියදර සහෝදර සහෝදරියනි, තමන්ට අසනීපයක් අපහසුතාවයක් ප්‍රශ්නයක් තියෙන කෙනාට අනිත් අය ගැන පේන්නේ නැහැ. පෙවුනත් ඉදිරිපත් වෙන්න හිතෙන්නේ නැහැ. මොකද මගේ අසනීපය මම ඉස්සල්ලා ගැන හිතන්නට ඕනේ. මගේ අපහසුතාවය මම පොඩ්ඩක්වත් විසඳාගෙන ඉන්නට ඕනේ. නාසරෙත් ඉඳලා දේව මෑණියෝ හිටිය තැන ඉඳලා එලිසබෙත් හිටිය තැනට හෙබ්‍රොන් නගරයට සතපුම් 69ක් විතර තියෙනවා. කොහමද යන්නේ? කීයටද යන්නේ? කායකද යන්නේ? මොනවද ගෙනියන්න ඕන? ආරක්ෂාව තියනවද මේ ගමනේ? කොච්චර දේවල් හිතන්න ඕනද? දේවමයනියෝ එලිසබෙත්තුමියෝ බැහැදකින්ද යාමේ මේ කතාව පිටුපස ගැඹුරු දේවධාර්මික අර්ථයක් තියෙනවා. Only moments after conceiving Christ, she goes to help somebody else. Do you see the lesson here? Once we have Christ, all self-absorption, all self-concern, all selfishness vanishes as we are burning with eager love to reach out to help others. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අපතල ඉන්නකොට තමන් ගැන සිතන එක නැතිව යනවා. ස්වార్థය පහ වෙනවා. ආත්මార్థකාමීත්වය මදෙකට පසකින් තියන්න හේතු වෙනවා. ස්වාමින් වහන්සේ අපගේ හද තුල ජනිත වුණයින් පස්සේ දෙවමනියන්ටත් උනේ එකයි. ස්වාමින් වහන්සේ ජනිත වුණයින් පස්සේ තමන්ගේ වෙහස අමතක වුණා. තමන්ගේ අපහසුතාවය පැත්තකට තිබ්බා. තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ අසනීපය පහවී ගියාසේ දැනුණා. තව කෙනෙකුට එගේ ඥාති සහෝදරියට අපෝපස්ථාන කරන්න දයාවේ දෑතක් දෙනු කරන්න ඕනෑ බව එතුමියට ඒත්තු ගියා. ජේසු නිසා, ජේසු වැඩහුන් නිසා, ජේසු උතුමියගේ හදවතේ මනසේ කුසයේ ජනිත වුණු නිසා. බලන්න කොච්චර ගැඹුරු අර්ථයක්ද. පාවුතුමා කොරින්තිවොන්ට ලියන ලද දෙවන ලිපියේ පස්වන පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ 2 කොරින්ති 5:14 කියනවා කරිතාස් ක්‍රිස්ති උර්ජෙත් නොස් කියලා. ඒ කියන්නේ මොකක්ද? The charity of Christ compels us. සතුටවහන්සේගේ දයා ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපානවා. අපිව තල්ලු කරනවා, අපිව යොමු කරනවා කියලයි මේ වගන්තිය පෙන්වා දෙන්නේ. කරිතාස් ක්‍රිස්ති උර්ජෙත් නොස්. The charity of Christ compels us. ස්වාමීන් වහන්සේ අප තුළ ඉන්නකොට, උන්වහන්සේ අපගේ හදවතේ ජනිත වුණායින් පස්සේ අපිව තල්ලු කරනවා, අපිව මෙහෙවනවා, යහපත කරන්න, දයාවේ දෑත් දිගු කරන්න, දයාවේ නේත්‍රයන් දිගු කරන්න, දයාවේ සවන් යොමන්න, අසරණයන් වෙත, උදව්වක් අවශ්‍ය කෙනා වෙත, අපහසුතාවෙන් ඉන්න කෙනෙක් වෙත. ක්‍රිස්තුස් වහන්සේ අප තුල ඉන්නකොට සිතක් පැනිරහ වෙනවා, දුක දරා ගන්න ශක්තිය ලැබෙනවා, අභියෝගවලට මුහුණ දෙන්න ධෛර්යය ලැබෙනවා. අපේ වේදනාව මතකට අමතක කරලා අපේ මහන්සිය මොහතකට පැත්තකට දාලා අනිත් කෙනාගේ දුකට පිළිසරණය වෙන්න තරම් හිතක් උපදිනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දයා ප්‍රේමය අපිව තල්ලු කරනවා. මහත් ඕනෑකමින් අපිව පුබුදුවනවා. තද සැලකිල්ලෙන් අපිව යොමු කරනවා. The charity of Christ compels us. එනිසා අපි ආඥා කරමු අර ලස්සන ගීතිකාවේ වදන් එකතු කරගෙන. අප ගැන මදකුත් නොතකා කැපවී ඔබ සඳහා ගෙවනට අප දිවි සමිඳේ අප සිත් පහදන්නේ. පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ත්‍රීත සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ඔබට ජේසු පිහිටයි.